කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන ගිනුම් රජයේ ගිනුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අරවින්ද සෙනරත් මහතා 2025/8/6 වෙනි දින සිට ක්‍රියාත්මක කරන පරිදි සිය ධූරයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එම කාරක සභාවේ පුරපාඩු සභාපති ධූරයට සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 132(1) හි විධිවිධාන ප්‍රකාරව රජයේ ගිනුම් පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් 2025/12 වෙනි දින පැවැත්වෙන බව දන්වනු කැමැත්තෙමි. කතානායකර විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම 2018/19 දරන ජාතික විගණන පනතේ 34 වගන්තිය ප්‍රකාරව ජාතික විගණන කාර්යාලය විසින් සකස් කරන ලදුව මුදල් විෂයභාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණයද සමග ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2026 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තුව මම සභාගත කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කතානායකතුමනි, එකී අයවැය ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයම යෝජනා කරමි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 4 කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයම මම යෝජනා කරමි.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍යපාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ සමාවෙන්න ගරු කතානායකතුමනි. මේ Honorable Speaker, I present the annual performance report of the Department of Technical Education and Training for the year 2024. I move that this report be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා.
2023 වර්ෂය සඳහා අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍යපාලන යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු පරිසර අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, රජයේ ගිනොම් පිළිබඳ කාර්ය සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනුලැබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිනොම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම 10 පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරයේ සඳහා මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවේ පළවෙනි වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 125(5)(9) මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව යොමු කරන ලද පෙත්සම් සම්බන්ධයෙන් කාරක සභාව විසින් සුදුසු යයි සලකනු ලබන වෙනත් නිරීක්ෂණ සමග ගත යුතු පියවරයන් සම්බන්ධයෙන් සිය මතය පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබිය යුතු අතර 10 පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරය සඳහා කාරක සභාව වෙත යොමු කරන ලද මහජන පෙත්සම් 70ක් සම්බන්ධයෙන් කාරක සභාවේ නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් පළමු වාර්තාව මම සභාගත කරමි. ගරු කතානායකතුමනි, මේ වාර්තාව සභාගත කිරීමෙන් අනතුරුව ඔබතුමන් විසින් ස්ථාවර නියෝග 125(6) සහ 125(7) ප්‍රකාරව ඉදිරි කටයුතු සිදු කරමින් අසාධාරණයට පත් පෙත්සම්කරුවන් වෙනුවෙන් සාධාරණ ඉටු කරනු ඇතැයි කාරක සභාව අපේක්ෂා කරයි. මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරනු ලබන පෙත්සම් සංඛ්‍යාත්මක ඉහළගයක් ගන්නා අතර කාරක සභාවේ විභාග කිරීම තුළ පෙත්සම්කරුවන් අසාධාරණයට ලක් වූ බව නිරීක්ෂණය වන සෑම අවස්ථාවකදීම පවතින නෛතික ප්‍රතිපාදනයන්ද ප්‍රස්තුත කරුණට අදාළ අනිකුත් සියලුම අනුශාංකික කරුණුද සැලකිල්ලට ගනිමින් සාධාරණ වූත් අපක්ෂපාති වූත් නිර්දේශ කාරක සභාව විසින් ලබා දී ඇත. ගරු කතානායකතුමනි, කාරක සභාවේ කටයුතු සාර්ථකව ඉටු කිරීම සඳහා මාට සහාය දුන් කාරක සභාවේ ගරු මන්ත්‍රීවරුන්ටත් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභා කාර්යාංශයේ නිලධාරීන්ට පාර්ලිමේන්තුවේ මහලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයටත් සිය සහාය ලබා දුන් අමාත්‍යංශ ලේකම්වරුවා දෙපාර්තමේන්තු ප්‍රධානීන අනිකුත් සියලුම නිලධාරීන්ටත් මාගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරමි.
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරමි.
අධ්‍යාපන ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹර ආරච්චි මහතා විසින් පිළිගැන්වීම. ගරු රාධ ක්‍රිෂ්ණ මන්ත්‍රීතුමා,
I present the report of the Sectoral Oversight Committee of Education, Manpower and Human Capital on Samurdhi Amendment Bill which has referred to the committee. Thank you.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී KV සමන්ත විද්‍යාරත්න මහතා පෙස්සම් තුනයි.
ගරු කතානායකතුමනි, දියතලාව කහගොල්ල ගල්පට්ටි අරාව යන ලිපිනේ පදිංචි අමිත් ලසන්ත ගම්මන්පිල මහතාගෙන් ලැබුණු පෙස්සම, බණ්ඩාරවල කහත්තේවල පිටවත්ත ධර්ණ ස්ථානයේ පදිංචි BM ඉන්ද්‍රාණි ගුණරත්න මහත්මියගෙන් ලැබුණු පෙස්සම සහ වැලිමඩ දඹවින්න හපුතලේ පාර 290 යන ලිපිනේ පදිංචි P අබේරත්න පතිරණ මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා.
ගරු කතානායකතුමනි, වත්තල හැඳල පල්ලියවත්ත පළමු පටුමග අංක 10-2B ධර්ණ ස්ථානයේ පදිංචි W ප්‍රියංකා නිරෝෂා පෙරේරා මහත්මියගේ මහත්මිය ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය හංසක විජේමුණි මහතා.
ගරු කතානායකතුමනි, මහනුවර මැදබෝවල බෝධියන් ගහ මාවත අංක 100 ධර්ණ ස්ථානයේ පදිංචි SRA MTB රත්නායක මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහල් අබේසිංහ මහතා.
ගරු කතානායකතුමනි, හොරණ බැල්ලපිටිය ගඟොඩ පාර යන ලිපිනේ පදිංචි DLW ගමගේ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය.
ගරු කතානායකතුමනි, නුගේගොඩ තලපත් පිටිය පන්සල පාර අංක 293 11 ධරණ ස්ථානයේහි පදිංචි WA නවීන් යසස් ශ්‍රී මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා පෙස්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, ගුරක්ගොඩ යෝධයල අංක 5 ස්ථානයේ පදිංචි HM ලංකා රාජනී විජේතිලක මහත්මිය ලැබුණු පෙත්සම සහ පොළොන්නරුව පුලස්තිගම BOP 313 අංක 97 ධරණ ස්ථානයේ පදිංචි PAD ඉනෝකාර වන්ති සිල්වා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා.
ගරු කතානායකතුමනි, පාදුක්ක ලියන්වල අංක 136 ඒ ධරණ ස්ථානයේ පදිංචි G ලයිනල් මහතාගෙන් සහ වෙනත් අධ්‍යක්ෂකයන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසල් මහතා.
Honorable Speaker, I present the petition received from Mr. T.A. Vanniarachchi and 9 others of number of 29/21A Jayasinghe Road, Kerulappana, Colombo 6.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු WM HM ධර්මසේන මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි,
ප්‍රශ්න අංක A රෝමිලකම 1 එතු මහන්නේ මොනරගල දිස්ත්‍රික්කයේ වගා කිරීමට හැකි රජ ඉඩම් ප්‍රමාණය ඒ භෝග යටතේ තේ පොල් රබර් උප්පී මිශ්‍ර වගා වාර්ෂික භෝග හේන් වගාව වශයෙන් වාර්තාවක් තිබෙනවා. එකතුව හෙක්ටයාර 161,506යි. රොමිලකම් 2 රජයට ඉඩම් ප්‍රසන්සුන් කොමිසන් සභාවට අත්කරගෙන පසුව බැහැර කර ඒවා හැරෙන්න ඒවක කරාට පස්සේ අවසන් වශයෙන් අක්කර 6439 රූඩ් 1 පර්චස් 6.58 ඉඩම් ප්‍රමාණයක් ඉඩම් ප්‍රසන්ස් කරන කොමිසන් සභාව සතුව තියෙනවා. රොමිලකම් 3 අත්හිටුවා නොමැත එක ක්‍රියාත්මකෙමි තියෙනවා. රොමිලකම් 4 ඉඩම් ප්‍රසන්ස් කරන කොමිසන් සභාව සතු ඉඩම්වල දීර්ඝ කාලයක් පදිංචිව සහ භුක්ති විඳීමේ සිටින අනවසර කරුවන් වෙත අඛණ්ඩව ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළක් කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා AA කාල සීමාවන්ට ගැළපෙන පරිදි ඉඩම් බැහැර කිරීමට අදාළ චක්‍රලේඛද සකස් කර ඔප්පු බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනුමින් පවතී. රොමිලකම් 5 සමස්ත දිවයිනම ආවරණය වන පරිදි 2025 12 31 දිනට ඔප්පු 7000ක් ලබා දීමට කටයුතු කරමින් පවතින බැවින් මොනරාගල දිස්ත්‍රික්කයේද එම වැඩසටහන ඇතුළත් වේ. ආයන්නට පිළිතුරු අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, ගරු අමාත්‍යතුමනි, LRDC ඉඩම් ගත්තට පස්සේ අපේ දිස්ත්‍රික්කයේ විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. අවුරුදු 30-40 ඇතර ඔබතුමාලට මේ ඇඟිලි දික් කරනවා විතරක් නෙවෙයි 30-40 පරණ පරම්පරා දෙකක් බුද්ධි විදින ඉඩම් තියෙනවා මොනරාගල දිස්ත්‍රික්කේ. තාම ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළක හරියාකාර ක්‍රියාත්මක වෙලා නැහැ. සමහර ස්ථානවල ඔප්පු ලබා දීම ක්‍රියාත්මක වන තැන්වලදී දැන් දැනට අවුරුදු 30-40ක පදිංචි වෙච්ච අයටත් වර්තමාන තක්සේරුව අනුව තමයි ඔප්පු ලබා දෙන්න කටයුතු කරන්නේ. මේ අය අවුරුදු 30-40කට පදිංචි කලින් පදිංචි වුණු අය නිසා අතීතයේ ඒ පදිංචි වුණ කාල සීමාව ඇතුළත ඒ තක්සේරු වටිනාකමක් අරන් ඔප්පු ලබා දෙන්න පුළුවන්ද කියලා අතුරු ප්‍රශ්නයක් තමයි මම අහන්නේ.
ඔව් කතානායකතුමනි, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මම දිගින් දිගට කියනවා මේ සභාවේ ගෞරවමන්ත්‍රීතුමනි තුමන්ලා මේ සෑහෙන ප්‍රශ්න අහනවා LRC ගැන. ඒක තමයි තත්ත්වය. එතුමගේ කතාවෙත් කිව්වා මේ ඇඟිලි දික් අපිට විතරක් ඇඟිලි දික් කරනව නෙමෙයි කියලා. ඒක තමයි ඇත්ත කතාව. ඔප්පු දෙනවා කියලා සේවකයෝ පුරවලා ව්‍යාපෘති හදනවා කියලා ඒවා අඩාල කරලා ඔක්කොම කරලා තියෙන්නේ. නමුත් අපි අපේ රජයේ ඉඩම් වලට ඔප්පු බලපත්‍ර ලබා දීමේ වැඩසටහන ලබන 13 දැන් අපි ආරම්භ කරනවා. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන් ආරම්භ කරන්න අපි ගරු අමිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු පළාත ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ඉස්සෙල්ලම LRC ගේ ඔප්පු ටිකක් තමයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ කිලිනොච්චි. ඒ නිසා LRC කින් ඔප්පු ලබා දීම අපි ආරම්භ කරනවා. අර තක්සේරු කිරීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් තියෙනවා නම් අපිට සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් තීරණයකට එන්න පුළුවන්. අපි ඔප්පු දීමේ ක්‍රියාවලිය දැන් ආරම්භ කරලා තියෙනවා.
හොඳයි, ස්තුතියි අපේ ඇමතුමා. මේ ඇත්තටම මේ ඉඩම් වල විශාල වශයෙන් පදිංචි වෙලා ඉන්නේ දුප්පත් අය වගා කරන ඉඩම් අන්න නිසා මම ඒ ඉල්ලීම කරේ. ඊළඟ අතුරු ප්‍රශ්නේ තමයි ගරු ඇමතුමනේ, කතානායකතුමනේ, අපි ඉඩම් රජයේ ඉඩම් ගැන අහනකොට මේ වෙනකොට උරුමය ඔප්පු ලබා දීම తాවකාලිකව නතර කරලා තියෙනවා. හැබැයි මේ ඉඩම් වල ඔප්පු අවශ්‍යතාවයේ සමහර අයට බැංකුල් ණයක් ලබා ගැනීමට නැත්නම් දරුවකට පැවිදීම සඳහා යම් යම් ගැටුම් රාශියකට මේ ඉඩම් හිමියන් මුහුණ පාලා සිටිනවා. ඒසක් කඩිනමින් මේ උරුමය ඔප්පු නැතිනම් මොනවා හරි ඔප්පුවක්, එහෙම නැතිනම් මේ තිබුණු ඔප්පු නැවත වළංගු කරලා ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවාද කියන අහන කම මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
ඊයේ හවසත් අපේ මන්ත්‍රීතුමෙක් මේ ප්‍රශ්නේ ඇහුවා. උරුමය නමින් ක්‍රියාත්මක වෙච්ච නිදහස් දීමන පත්‍ර ලබා දීමේ වැඩසටහන. ඒකේ අපේ අවුලක් නෙමෙයි තියෙන්නේ. උරුමය කියලා නිදහස් දීමන පත්‍රයක් දෙන එකේ ක්‍රමවේදයේ අවුලක් තියෙනවා, නීතිමය ගැටලුවක් තියෙනවා. ඒ නිසා තමයි අතර මේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තු නිලධාරීන් ඔක්කොම අපිට කිව්වේ මේ ක්‍රියාත්මක කරන්න එපා කියලා. අපි කැබිනට් එකට වාර්තා කරාට පස්සේ කැබිනට් එකෙන් ඉඩම් පිළිබඳ මේ විද්වත් කමිටුවක් දැම්ම මේ ක්‍රියාවලිය හදාරන්න. ඒ විද්වත් කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා තිනවා. කැබිනට් එකේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා, නීතිපතිට යොමු කළා තිනවා. නීතිපතිගෙන් උපදෙස් ආවට පස්සේ මේක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක එසේ තිබියදී අපි අපේ රජයේ ඔප්පු බලපත්‍ර ලබා දීමේ වැඩසටහන ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා. උරුමය සඳහා උරුමය කියන මේ නිදහස් දීමන පත්‍ර ලබා දීම සඳහා යම් කෙනෙක් බාර දුන්න ඔප්පුව නැවත ලබා ගන්න ඕන නම් ඒක කතා කර ගන්න පුළුවන්. නැවත හැදෙන කාලෙක ඔප්පු හදා ගන්න පුළුවන්.
ගරු ජනාධිපති නීතිඥ එම් නිසම් කාර්යප්පර මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට
කල්වියයි කෙක්කන්රේ.
ගරු කතානායකතුමනි, A1 ඇස්තමේන්තුගත පිරිවැය සහිතව ව්‍යාපෘති 33ක් ඇමුණුම එක මගින් දක්වා ඇත. A2 නැගෙනහිර පළාතේ සමාජ ආර්ථික තත්ත්වය සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය ආධාර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් 2023 වර්ෂයේදී නැගෙනහිර පළාතේ ගරු ආණ්ඩුකාරතුමා විසින් ව්‍යාපෘති යෝජනා කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලදී. A3 ඔහු පවතින වාර්තාවලට අනුව මෙම මූල්‍ය සහාය යටතේ අනුමත උපව්‍යාපෘති AA අංශවල අවශ්‍යතා සලකා බලා ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් ඇතුළු අදාළ අංශවල අදාළ පාර්ශවකරුවන්ගේ උපදෙස් විමසීමෙන් අනතුරුව අදාළ පළාත් දෙපාර්තමේන්තු විසින්ම විශේෂයෙන් හඳුනාගෙන අදාළ පළාත් ආයතන විසින් ඉදිරිපත් කර ඇත. A4 පවතින වාර්තාවලට අනුව ඉහත ව්‍යාපෘති යෝජනා හඳුනා ගැනීම සඳහා පහත සඳහන් පාර්ශවකරුවන්ගේ රැස්වීම් පළාත් මට්ටමින් පවත්වා ඇත. 2023-07-28 වන දින ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් හා නැගෙනහිර පළාත් සභාවේ පහත සඳහන් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යුතුව රැස්වීමක් සංවිධානය කරනු ලැබ ඇත. එතන ප්‍රධාන ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සැලසුම්, පළාත් අමාත්‍යංශවල ලේකම්වරු, අධ්‍යාපන සෞඛ්‍ය සත්ව නිෂ්පාදන සහ ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රවල පළාත් අධ්‍යක්ෂකවරු, පරිවාස හා ළමා ආරක්ෂක සේවා, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රවල පළාත් කොමසාරිස්වරු, අධ්‍යක්ෂ ධීවර ඒකකය, සැලසුම් අධ්‍යක්ෂකවරු සහ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂකවරු එම රැස්වීමේ ඉඳලා තියෙනවා. 2023-10-16 වන දින කෘෂි කර්මාන්තය, මිරිදිය ධීවර කර්මාන්තය, සත්ව නිෂ්පාදන සහ සමුපාකාර සංවර්ධනය යටතේ ව්‍යාපෘති යෝජනා පිළිබඳ කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා කෘෂිකාර්මික අංශයේ රැස්වීමක් පහත සඳහන් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබ ඇත. ලේකම් කෘෂිකාර්ම අමාත්‍යංශය නැගෙනහිර පළාත් සභාව, පළාත් අධ්‍යක්ෂ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නැගෙනහිර පළාත් සභාව, පළාත් අධ්‍යක්ෂ කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව නැගෙනහිර පළාත් සභාව, නියෝජ්‍ය කෘෂිකාර්ම අධ්‍යක්ෂකවරු අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය, කොමසාරි සමුපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව නැගෙනහිර පළාත් සභාව, සහකාර කොමසාරි සමුපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය, අධ්‍යක්ෂ ධීවර නැගෙනහිර පළාත් සභාව, සංවර්ධන නිලධාරීන් ධීවර ඒකක හා කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව අදාළ නොවේ.
நன்றி பிரதமந்திரி அவர்களே. என்னுடைய முதலாவது கேள்வி, உங்களுடைய பதிலின் அடிப்படையில் 2023 ஆலோசனைக்கு பிற்பாடுதான் இந்த திட்டங்களை வகுத்ததாக சொல்லுகிறீர்கள். ஆனால் 2024-25 வரவு செலவு திட்டத்தில் வடகிழக்குரிய அபிவிருத்தி இதனூடாக பெற்றுக்கொள்ள வேண்டும் என்றுதான் இந்த அரசாங்கம் வரவு செலவு திட்டத்தை இந்த சபையில் முன்வைத்தது. அப்படியென்றால் போன அரசாங்கம் 2023 வழங்கப்பட்ட அந்த திட்டங்களை நீங்கள் எப்படி 2024-25 வரவு திட்டத்தின் கீழ் கிழக்குக்கு கொடுக்க வேண்டிய அபிவிருத்தி திட்டங்களுக்காக அதை பாய்ப்பதற்கு பாவித்தது ஏன் என்றும் கேள்வியை கேட்கின்றேன்.
கரு கதாநாயக துமினி மந்திரி துமா அகலதிப்ப பிரஷ்னய இந்திய அக்ராமாத்தியவரையா ලංකාවේ ආවම අසංකරපු අවබෝධතා ගිවිසුම් වලට අනුව කරන ව්‍යාපෘති සම්බන්ධය. රජයේ නැගෙනහිර පළාතේ සංවර්ධන ඒකට විතරක් සීමා වෙලා නැහැ ගරු කතානායකතුමනි. ඒ 2024 සහ 25 සහ 26 මේ රජය විසින් ඉදිරිපත් කරන නැගෙනහිර පළාතේ සැලසුම් සඳහා වෙනම මුදල් වෙන් කරලා තියෙනවා. ඒ සඳහා දැන් ඒ සාකච්ඡා අත වශයෙන් 25 සිද්ධ වුණා. මේ මොහොතෙත් පළාත් මට්ටමින් අපි යෝජනා ඉදිරිපත් කරන්න කියන එක ඒ ප්‍රදේශයේ බලදා නිලධාරීන් වෙතත් මහජන නියෝජිතයන්ට දැනුම් දීලා තියෙන්නේ. මේ මම සඳහන් කරේ අර ඔබතුමා අහපු ඉන්දිය ආග්‍රාමාත්‍යවරයා එක්ක අසං කරපු ගිවිසුම් ගැන පමණයි ගරු කතානායකතුමනි.
Thank you. Actually, my second question is actually the continuation of the what I asked the first. In that, is it correct, Madam Prime Minister, that it is your position that the members of Parliament representing the East, நகினேர பலாத்த நியோஜன கர்ண மந்திரி வருண்ட இந்திய ஸ்ரீலங்கா கியூசும் அரஹா லபாதன சங்வர்தன கிரியாவளிய சந்தகா அப்பிட்டு யோஜனா இதுபத் கிரியமட்ட அவஸ்தாவ திபினவாத லபாதி திபுணது கேனக்கே மட்ட தன கண்டோனி.
අරුල් කතානායකතුමනි, මගේ උත්තරේ මම පැහැදිලි කරා. මේක 2023 සිද්ධ වුණු සාකච්ඡා මත තමයි ඒ ගිවිසුම් ඒ ව්‍යාපෘති හඳුනාගෙන තියෙන්නේ. මම ඒ රැස්වීම් වලට සහභාගී වෙච්ච අයගෙත් ඒ නිලතල කියෙව්වා. ඉතින් ඒක 2023 තුල සිද්ධ වෙච්ච දෙයක්. මම කියන්නේ නැවත වතාවක් 2025 සහ 2026 ඒ කියන්නේ අපේ රජය විසින් ක්‍රියාත්මක කරන අයවැය යෝජනාවලී නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා නැගෙනහිර පළාතේ මහජන නියෝජිතයන්ට දිස්ත්‍රික් සංවර්ධන කමිටු හරහා ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට හැකියාව තියෙනවා.
ගරු රජීවන් ජයචන්ද්‍ර මූර්ති මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු රජීවන් ජයචන්ද්‍ර මූර්ති. ගරු MS උදුමා ලැබේ මහතා දීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගෞරව සභානායක රබර්ගලේ, ගෞරව උදුමා ලැබේ அவர்களுடைய முதலாவது கேள்விக்கான பதில். அவர் கேட்டிருக்கின்ற அதாவது இந்த சம்பவத்தின் போது அட்டாளைச்சேனை 6 இலக்கப் பிரிவில் வசித்து வந்த கேஸ் நிசாப்பர் மீனவர் மரணமடைந்துள்ளார் என்பதையும் அவர் அறிவாரா? முதலாவது, அட்டாளைச்சேனை கப்பலடித்துறை மீன்பிடி துறையிலிருந்து புறப்பட்ட இலக்கம் ஓஎப்பிஆர்பி ஏ 1488 KMN என்னும் கலனானது 2024 7/12 இரண்டு மீனவர்களுடன் கடலில் காணாமல் போய்விடும். அத்துடன் அக்கலனானது சென்னை நாகப்பட்டினம் துறைமுகத்தில் இந்திய கரையோர பாதுகாப்பு படையினரால் கண்டுபிடிக்கவும் பட்டுள்ளது. அங்கு இஎல் இர்ஃபான் 83/23/64/630 V எனும் மீனவர் இலக்கம் எனும் அடையாள அட்டையினுடைய என்னும் மீனவர் மீட்கப்பட்டதுடன் KRM நிஷ்வர் என்பவர் கடலில் காணாமல் போயுள்ளார். 2024 12/20 திகதியில் கேல் ஹிர்பான் மீனவர் கடல் தொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களத்தில் தலையிட்டினால் இலங்கைக்கு அழைத்து வரப்பட்டுள்ளார். இரண்டாவது கேள்வி இல்லை. மூன்றாவது கேள்விக்கான பதில் இல்லை. மூன்றாவது கேள்விக்கான பதில் ஏற்புடையது அன்று. இன்றேல் ஏன் காணாமல் போன KRM நிஷ்பர் எனும் மீனவரின் வாரிசுதாரர்களுக்கு இழப்பீடு வழங்குவதற்கு 2025 6/20 எங்களுடைய கடல் தொழில் திணைக்களத்தின் மூலமாக அவர்களுக்கான அறிவிப்பு வழங்கப்பட்டிருக்கின்றது. எழுத்து மூலமாக பூர்ணமான விவரங்களை கேட்டெழுதியிருக்கின்றோம். ஆனால் அந்த விண்ணப்ப படிவத்தை பூர்ணத்துவம் செய்து இது நாள் வரைக்கும் எங்களுக்கு எங்களுடைய திணைக்களத்துக்கு பெற்றுக் கொடுக்கவில்லை. ஜேம் அஸ்லாம் என்பவரே அந்த மீன்பிடி கலனின் உரிமையாளர். அஸ்லாம் தான் இது கொண்டு உரிமையாளராக இருக்கின்றோம் என்பதுடன் அவரது அறிக்கையின்படி மீன்பிடி கலனானது சென்னை நாகப்பட்டினத்தில் இன்னமும் இருக்கும். அப்ப சென்னை நாகப்பட்டினத்தில் இருந்து கொண்டு வரப்பட்டதன் பிறகே அவருக்கான அல்லது அந்த கலனுக்கான நட்டையீடுகளை வழங்க முடியும். அதற்கான சகலவிதமான தேடல் அதற்கான நடவடிக்கைகள் அனைத்தும் எங்களுடைய மீன்பிடி திணைக்களத்தின் ஊடாக நாங்கள் முன்னெடுத்திருக்கின்றோம். அதனால் உரிய காலத்தில் உரிய விதத்தில் அனைத்தும் நடைபெறும் என்பதை உங்களுக்கு தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன்.
கௌரவ சபாநாயகர் அவர்களே, கௌரவ பிபிடி அமைச்சர் அவர்கள் என்னுடைய கேள்விக்கு சில பதில்களை தந்தார். அது மாத்திரமல்லாமல் அவர்களை இலங்கைக்கு கொண்டு வருவதற்கு மீன்பிடி அமைச்சும் மீன்பிடி உயர் அதிகாரிகளும் உதவி செய்து இலங்கைக்கு திரும்ப அழைத்து வந்திருக்கிறார்கள். ஆனால் கௌரவ அமைச்சர் அவர்கள் இங்கே சொன்னார், மரணித்த மீனவருக்கான விண்ணப்ப படிவங்கள் உரியவர்களுக்கு அனுப்பப்பட்டிருக்கிறது, அதை நிரப்பி பூர்ணப்படுத்தப்பட்ட பின் அதுக்கான நஷ்டஈடு வழங்கப்படும் என்று சொன்னார். அண்மையிலே கிழக்கு மாகாணத்துடைய அம்பாறை மாவட்டத்துக்கு விஜயம் சேர்ந்த கௌரவ மீன்பிடி பிரதி அமைச்சரவரிடம் நாங்கள் மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டத்திலே முன்வைத்த போது அவரும் பிரதி அமைச்சர் அவர்களும் அதற்கான ஏற்பாடுகள் செய்வதாக சொன்னார்கள். என்னுடைய இரண்டாவது கேள்வி என்றால், கடலிலே மிகவும் கஷ்டப்பட்டு மீனவர் தொழிலை செய்கின்ற அந்த மீனவர்கள் மரணிக்கின்ற போது உங்களுடைய அமைச்சினால் மீன்பிடி அமைச்சினால் அந்த மீனவர்களுக்கு எவ்வளவு தொகை நஷ்டஈடை வழங்குகின்ற திட்டம் இருக்கிறது என்பதை எனக்கு கொஞ்சம் சொல்ல வேண்டும், இந்த சபைக்கு தெரிவிக்க வேண்டும். அடுத்ததாக நாகப்பட்டினத்திலே நாளைக்குன்னு 7-8 மாதங்களாக தடுத்து நிற்கின்ற அந்த மீனவுடைய வள்ளங்களை கொண்டு வந்து அவருடைய பாரம் படுப்பதற்கான ஏற்பாடுகள் செய்வதோடு பாதிக்கப்பட்ட மீனவர்களுக்கான நஷ்டஈடையும் நீங்கள் வழங்குவீர்களா என்பது அவருடைய கேள்வி.
கௌரவ சபாநாயகர் அவர்களே, அவர் உறுப்பினர் கேட்ட கேள்வியின் படி நிச்சயமாக இதற்கு முன்னர் எடுத்துக்கொண்டு பார்க்கின்ற பொழுது உறுப்பினர் அவர்களே, எங்களுக்கு எல்லோருக்கும் தெரியும், பாதிக்கப்படுகின்ற மீனவர்களுக்கு அல்லது உயிரிழக்கின்ற மீனவர்களுக்கு 2 லட்சம் ரூபாய் தான் நட்டைடாக வழங்கப்பட்டது. ஆனால் நாங்கள் இப்பொழுது 10 லட்சம் ரூபாய் வழங்குவதற்கு தீர்மானித்திருக்கின்றோம். அதனால் அவருடைய அந்த இழப்பீட்டு தொகையை நாங்கள் அதிகரித்திருக்கின்றோம். ஒன்று, அது மாத்திரமல்ல, அதாவது இவ்வாறாக கைது செய்யப்பட்டு இன்றைக்கு நாகப்பட்டினம் உள்ளிட்ட இந்தியாவில் தமிழ்நாட்டிலே பல்வேறு படகுகள் தடுத்து வைக்கப்பட்டிருக்கும். தடுத்து வைப்பதற்கான காரணம் ஒன்று இருக்கின்றது, உங்களுக்கும் கூட தெரியும், இலங்கையிலும் கூட அவ்வாறு தடுத்து வைக்கப்பட்டிருக்கின்றது. ஏனென்றால் அவர்களுக்கான அந்த நாட்டில் இருக்கின்ற கடற்படை கைது செய்யப்பட்ட பிறகு அவர்கள் நிச்சயமாக அதை ஒரு வழக்குக்கான பொருளாகவே பயன்படுத்துகின்றார்கள். அதனால் அந்த வழக்கு ரீதியான நடவடிக்கைகள் தீர்மானிக்கும் வரைக்கும் அங்கிருந்து அவர்கள் அந்த கப்பலையோ அல்லது கலன்களையோ விடுவிப்பது இல்லை. அதனால் அவர் விடுவிக்கப்படுகின்ற பொழுது நிச்சயமாக நாங்கள் விடுவிப்பதற்கான எங்களுடைய இந்திய துணை தூதரகத்தின் மூலமாக பல்வேறு நடவடிக்கைகளும் எடுத்திருக்கின்றோம், அவர்களோடு உரையாடியும் வருகின்றோம், அவர்கள் என்னோடும் கூட பேசியிருக்கின்றார்கள். அதனால் அவ்வாறான நடவடிக்கைகள் மூலமாக நாங்கள் நடவடிக்கை எடுப்பதற்கும் தீர்மானித்திருக்கோம். அதே நேரத்தில் அவ்வாறு பாதிக்கப்படுகின்றவர்களுக்கு அங்கிருந்து விடுவிக்கப்படுகின்ற கலன்களுக்கு அந்த சேதமடைந்திருந்த அந்த சேதத்துக்கு ஏற்ற உதவித்தொகையும் அல்லது நட்டையிட்டையும் வழங்குவதற்கும் நாங்கள் தீர்மானித்திருக்கோம்.
சபாநாயகர் அவர்களே, எனது இரண்டாவது கேள்வி மீன்பிடி அமைச்சருக்கு, உங்களுடைய யாழ்ப்பாண மாவட்டத்தில் இருந்து ஆழ்கடலுக்கு மீன்பிடிக்க சென்ற 4 பேர் இதே காலகட்டத்தில் இந்தியாவுக்கு கரையொதுங்கி அது தொடர்பாக நானும் எங்களுடைய முஸ்லீம் காங்கிரசுடைய தலைவர் ரவுப் ஹக்கீம் அவர்களும் வந்து உங்களிடம் அமைச்சிலே முறையிட்டதற்காக அவர்கள் மீண்டும் நாட்டுக்கு திரும்பி அழைக்கப்பட்டிருக்கிறார்கள். இவர்களுடைய வள்ளங்களும் இவர்களும் பாதிக்கப்பட்டவர்களுக்கு இதுவரையில் எந்த விதமான நிவாரணமும் வழங்கப்படாமல் இருக்கிறது. எனவே இவ்வாறு பாதிக்கப்பட்டவர்களுக்கு ஒரு அமைச்சினால் ஒரு தற்காலிக மூலமாக அவருடைய வாழ்வாதாரத்தை மேம்படுத்துவதற்கான திட்டங்களை ஏதாவது செய்வீர்களா என்று கேட்கின்றேன்.
கௌரவ சபாநாயகர் அவர்களே, இவ்வாறான உண்மையிலேயே எங்களுடைய நாட்டில் இருந்து வெளிநாடுகளுக்கு அல்லது ஏனைய கடல் பரப்பில் சென்று அங்கு தடுத்து வைக்கப்படுகின்றவர்கள் பலர் இருக்கின்றார்கள், பலர் சிறையில் அடைக்கப்பட்டிருக்கின்றார்கள். இது இங்கு மாத்திரமல்ல, மொரிசீஸ் தீவு எடுத்துக்கொண்டாலும் சரி, அங்கும் கூட இவ்வாறான ஆக்கள் இருக்கின்றார்கள், மாலைத்தீவில் எடுத்துக்கொண்டாலும் கூட இருக்கின்றார்கள். அதே போன்று விசேடமாக இந்திய தமிழ்நாட்டில் பலர் இவ்வாறான பிரச்சனைகளை முகம் கொடுத்து இருக்கின்றார்கள். அப்ப இந்த பிரச்சனைகளின் பொழுது நீங்கள் கேட்ட கேள்வியில் இது உட்படுத்தப்படாவிட்டாலும் கூட நான் கூறுகின்றேன், விசேடமாக அவ்வாறு பாதிக்கப்படுகின்ற மீனவர்களுக்கு அவ்வாறு தற்செயலாக இடம் மாறி தடம் மாறி சென்றிருக்கின்ற மீனவர்களுக்கு அவ்வாறு அதாவது அவ்வாறான சந்தர்ப்ப சூழ்நிலையாக சென்றிருக்கின்ற மீனவர்களுக்கு, ஏனென்றால் அவர்கள் அனைவருக்குமே VMS என்கின்ற யந்திரம் இருக்கின்றது, அந்த யந்திரத்தின் இயக்கப்படுகின்ற பொழுது அவர்கள் எந்த கடலில் எங்கு இருக்கின்றார்கள் என்பது உண்மையிலே எங்களுக்கும் கூட எங்களுடைய மத்திய நிலையத்துக்கும் கூட தெரிய வரும். ஆனால் ஒரு சிலர் வந்து இவைகளை
ஹோப் பண்ணிவிட்டு வெளியே செல்வதன் மூலமாகவே இவ்வாறான பிரச்சனைகள் தோன்றியிருக்கின்றது என்னை விட உங்களுக்கும் கூட நன்றாக தெரியும். இருந்த போதிலும் கூட இந்த பிரச்சனைகள் தொடர்பாக நாங்கள் கூடுதலான கவனத்தை செலுத்தியிருக்கின்றோம். அவ்வாறு பாதிக்கப்பட்டு அதே நேரத்தில் அவர்கள் சென்றது சட்டவிரோதம் இல்லை என்றால் நிச்சயமாக அவர்களுக்கான உதவித்தொகை, நட்டையீட்டு தொகை அல்லது அந்த அந்த கலன்களை புதுப்பிப்பதற்கான உதவிகளை வழங்குவதற்கு நாங்கள் தயாராக இருக்கின்றோம். நன்றி. வணக்கம்.
கரு சுனில் ரத்னசேரி மகாத்தா குச்சிகர்ம பசம்பத் திடம்சா வாரிமார்க் அமாத்துமாக
கரு கதாநாயகத்துவமணி சுனில் ரத்னசிரி மந்திரத்துமா ஆன பிரச்சனை போட சம்பந்த பிரச்சனை இதாஸ் நமசி அசு அட்ட வார்ச்சி ஆக பிலித்துட எதா சமசி அசு அட்டி அங்க ஹெட்டா அட்ட தரண போற விதிமத் கிளிமி பணத பணத்தை விசி தேவன வகந்தி மகிம் தக்வாயத்தி அத்தர எஹி மெசே சந்தகங்கர ஏத்த போற பணத்தானுவ மிம பணத்த யட்டத்தை வரதக்கட்ட வரத கருவக்கு வன சாம தனத்துக்கும மகேஸ்ராத் வரைக்கு இதிரியே பவத்வனு லபன லகு நடு விபாகியக்கிம் பசு வரத கரு கடனு லபு விட ருபியால் திதாஸ் பம்சியக்கட்ட நோடு ஊத ருபியால் பந்தாசுக்கட்ட நோடி ஊத தடேகட்ட ஹோ மாச ஹயக் நோய்க்மோன காலியக் சந்தா தியாக்காரிங் இக் ஆக்காரிக்க பந்தனாகார கத்த கிளிமகட்ட ஹோ யடத்விய யுத்திய தபத திவன ஹோ ததனந்தர வரதக் சம்பந்தின் வனவிட்ட ருபியால் பந்தாசுக்கட்ட நோடு ஊத ருபியால் தசதாசுக்கட்ட நோடி ஊத தடேகட்ட ஹோ மாச துலாக் நோய்க்மவன காலியக் சந்தா தியாக்காரின் இக் ஆக்காரேக்க பந்தனாகார கத கிளிமகட்ட ஹோ ஏ தனத்தா யடத்விய யுத்திய துண இலித்துற ஓ ரட துலட்ட ஆனாயினி கிடனு லபன சியலும போகிற ஆனாயினியிட்ட பிற ஜாத்தியந்திர ரசாயனாகாரியக்கின் லபாகத் பிரமிதி சாத்திகையாக சகா ஆனாயினியிட்ட பசுவ வெளிந்த பொருட்ட நிகுத் கிரியமட்ட பிற பிரமிதி கரணிய கிடன லத ரசாயனாகாரியக்கின் பிரமித்திய தகவுரு கிளிமின் பசு பமன அலவி கிளிம சந்தா அவசரே துணுலபி இயட்ட அமத்தடவ ரட்டத்துள்ள நிஷ்பாதனை கிரணு லபன சியலும ரசாயனிக காபனிக சகா தெமுகும் போர சந்தா பலபத்திர லபாதி மீதி ரசாயனாகார விஸ்லேசனையட்ட லக்கர பிரமித்திய தகவுரு கிளிமின் பசு விழந்த போல்ட்ட நிகுத் கிளிம சந்தா அவசர தினுலபி ஹதர ஓ ஸ்ரீலங்காவ துல காபனிக போட நிஷ்பாதனிய பிரவர்தனை கிளீம உதேசா ஜாத்திக போட லேகம் காரியாலய குஷிகர்ம டிபார்ட்மெண்ட்வே மா கதுர திரசார குஷிகர்ம பரேஷன் ஹா சம்வர்தன மத்தியஸ்தானிய சமக எக்வ கட்டயுத்து கொண்டு லபாய் மே மகிம் சாம்பிரதாயிக காபனிக போட நிஷ்பாதகிம் காபனிக போட விவசாயிக்கிம் பவட்ட பத்கிளீம சந்தா வெடசட்டாம் சம்விதானிய போனு கிரீம வெடி தீவுனு கருணலத காபனிக கெட்டபோட நிஷ்பாதன பிரவர்தனிய சஹா போஷக அனுபாத இயல நன்வீம சந்தா ஹா பாம்சு ஹிதகர சுத்ர ஜீவி காணி இயல நன்வீம சந்தா காபனிக தீரஹா ஜைவ காபனிக தீர போட சமக மிஸ்ர கர நவ நிஷ்பாதன கட்டயுத்து கிரீம கர ஏத்த தேதாஸ் விசியாத்தர வர்ச்சி காபனிக போட நிஷ்பாதகிம் பணஸ் ஹதரக்க பிரமாணிய தேதாஸ் விசிபா வர்ச்சேதி தேதாஸ் விசிபாய் ஹயாய் திஸ்வன தின வென விட காபனிக போட நிஷ்பாதகிம் பாலுவுக பிரமாணியக்த ஜாதிக போட லேகம் காரியாலேதி லியாபாதின்சி கட ஏத்த ஈட் அதால தவத் கிரியாவலிங் சிதுகொரமிங் பவத்தி
கரு கதாநாயக துமனி தேதாஸ் விசிபாயே பஹாய் பாலசுனி தின பொலொன்னாருவ போலீசியட்ட லத ஒத்துவகட்டானுவ பொலொன்னாருவ திம்புலாகல பிரதேசே பால பொஹர சகஸ்கரண இஸ்தானயாக் வெட்டலீமகட்ட லக்கரணு ஏ அவஸ்தாவேதி அமோனியா பொஹர නයිට්‍රජන් 121ක් අඩංගු වෙලා තිබෙන පොහොර තව වෙනත් මල්ලකට මාරු කරමින් හිටියා අහිංසක ද්‍රවිඩ තරුණයන් 12 දෙනෙක් යොදාගෙන යූරියා පොහොර විදිහට යූරියා පොහොර විදිහට ඇතුල් කරපු බෑග් එකේ තිබ්බේ නයිට්‍රජන් 146ක් තියෙනවා කියලා. පහුගිය කාලයේ පුරාම ගරු අමාත්‍යතුමනි පොළොන්නරු දිස්ත්‍රික්කයේ පුරාම තිබ්බ මැසිවිල්ලක් තමයි පොහොර ගැහුවට වැඩක් නැහැ අස්වැන්නක් ලැබෙන්නේ නැහැ කියන එක. දීර්ඝ කාලයක් දේශපාලන රැකවරණයක් සහිතව මේ වංචාව කරගෙන ආවා ගරු කතානායකතුමනි. ඒ වගේම 2021 වර්ෂයේ චීනයේ සීමා සහිත කින්ඩාවෝ සීවින් බයෝටෙක් සමූහ සමාගමෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් ගෙන්වීමට ඇනුම් කරනවා. ඒ නිසා සිදුවෙච්ච අලාභය වන්දිය විදිහට ඩොලර් 69 ලක්ෂයක් ගෙවන්න තීන්දු කරනවා. මගේ පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ ගරු කතානායකතුමනි, මේ වන්දි තීරණය කරනකොට ගරු අමාත්‍යතුමා ප්‍රකාශ කරන පරිද්දෙන්ම පොහොර බෑග් හම්බ වෙනවා 1565ක් හම්බ වෙනවා, හැබැයි දඩේ රුපියල් 5000ක් වෙන්නේ. ඒ නිසා ඒ දඬනේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගරු කතානායකතුමනි, මේ දීර්ඝ කාලයක් සිදු කරන වංචාව නිසා ගොවිතැන බිඳවැටීම, ගොවින්ගේ දරිද්‍රතාවය වැඩිවීම, දේශීය සහල් කර්මාන්තශාලා බිඳවැටීම, සේවකීන්ට රැකියා හිමිවීම, සහල් පිටරටින් ගෙන්වීම, මෙන්න මේ කියන ව්‍යසනයන්ට ලබා දෙන, සමාජ ව්‍යසනයන්ට ලබා දෙන වන්දිය කුමක්ද කියන එක මම අහන්න කැමති ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ඔබතුමා අහන ප්‍රශ්නේ නිවැරදි. ඔය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිද්ධ වෙච්ච පොහොර වංචාවට අදාළව මමත් ඒකට මැදිහත් වුණා. මට තොරතුරු ආවා අපේ රත්වත්ත මන්ත්‍රීතුමිය, ඒ වසන්ත පීතිස්ස ඇමතුමා, මෙතුමල්ලත් මේ පිළිබඳව මාවත් දැනුවත් කළා. ඒ අනුව ඔබතුමාලත් දැනුවත් කළා. ඒ අනුව ඔබතුමාලගේ මැදිහත් වීම යටතේ තමයි මේ මහා වංචාව ඇත්තටම නිරාවරණය කරගන්න පුළුවන් වුණේ. ඒ අනුව ඒ බාල පොහොර විශාල ප්‍රමාණයක් ඒ වෙනකොටත් බෙදා හැරලා තිබුණා. නයිට්‍රජන් ප්‍රතිශතය 46% තියෙනවයි කියලා, නමුත් 20%ක් තමයි තිබිලා තියෙන්නේ. ඒ අනුව ඒ තුළ තමත් වංචාවන් ගණනාවක් මේක ඇතුලේ ඉදිරව වෙනවා. ඒ අනුව ඒ වංචාවන් තුළ ගොවි ජනතාවට, රටේ ආර්ථික දේහයට විශාල හානියක්, පාඩුවක් සිද්ධ වෙනවා, සිද්ධ වුණා. හැබැයි එම වංචනිකින්ට ලබා දීමට අදාළව දඬුවම් ප්‍රමාණි ගත්තොත් එහෙම ඇත්තටම මේ පනතට අනුව මේ පනත තියෙනවා. මේ දඬුවම සෑහීමකට පත් වෙන්න බෑ. ඔබතුමා කියන කාරණේ පැහැදිලි. ඒ නිසා ඉතාමත්ම අවම දඬුවමක් තමයි මේ පනතට අනුව ඒ වංචනිකින්ට, ඒ වැරදිකරුවන්ට දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා නැවත නැවතත් මේ දඬුවමට ලක් වෙච්ච අය ඒ වැරද්ද කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ පනත අනිවාර්යයෙන්ම ඊට අදාළව සංශෝධනය විය යුතුයි කියන තැන අපි ඉන්නවා. මීට වඩා ඊට අදාළ දඬුවම් දැඩි කළ යුතුයි කියන තැන අපි ඉන්නවා.
ගරු කතානායකතුමනි, අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලයේ පුරාම ගොවිබිම්වල විශාල හඬක් නගපු අමාත්‍යවරයෙක් විදිහට මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට පොහොර සහනාධාරයේ තිබ්බේ රුපියල් 15,000ට. ඒක 25,000 බවට පත් කරා. ඒ වගේම ඊට අමතරව බී වගා කරන භූමියන්ගේ අතුරු භෝග වගා කරනවා නම් හෙක්ටයාරයකට රුපියල් 15,000ක දීමනාවක් ලබා දෙන්නට ඔබතුමාලා තීරණය කළා තියෙනවා. නමුත් ගරු කතානායකතුමනි, අද තියෙන ගැටලුව තමයි ඉතාම අවිද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් රට පුරා ව්‍යාප්ත වෙලා තිබෙනවා. පස පිළිබඳ කිසිදු පරීක්ෂණයක් නැහැ. රටේ එළවලු අවශ්‍යතාවය පිළිබඳ සැලකිල්ලක් ගන්නෑ. ඒ නිසා එළවලු මිල උච්චාවචනය වෙනවා විශාල වශයෙන්. පස පිළිබඳ කිසිදු අධ්‍යයනයකින් තොරව තමයි මේ පොහොර සහනාධාරයන් ඔබතුමාලා ලබා දීමට තීන්දු කළා තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව ඔබතුමාගේ මතය මගේ දෙවෙනි ප්‍රශ්නය විදිහට අහන්න කැමතියි.
ඔව්, ගරු කතානායකතුමනි, ඊට පෙරාතුව ඔබතුමා මේ චීන පොහොර නැවත පිළිබඳවත් මතු කෙරුවා. ඒකෙත් වචනයක් කියන්න ඕනකම තියෙනවා. පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් ඇනවුම් කෙරුවා. මේකෙන් මෙට්‍රික් ටොන් 20,550ක් රට ඇතුළට ආවේ නැහැ. රට වටේ කැරකි තිබුණා නැව. ඊට පස්සේ ඒ පොර කිසිම සම්පාදන ක්‍රියාවලියකට යටත්ව නෙමෙයි ඒක ලංකාවට ගේන්න ඇනොම් කරලා තිබුණේ නීති විරෝධී විදිහට. ඒ පොර බල අඩංගු ශුද්ධ ජීවීන් අපේ රටට ඔරොත්තු දෙන්නේ ගැලපෙන්නේ ඒ තත්ත්වයන් තුල තමයි ඒක ප්‍රතික්ෂේප වෙන්නේ. නමුත් මේකේ හානිය තමයි අපිට විච්ච පාඩුව තමයි අපට පොරක් නැහැ මොනවත් නැහැ අන්තිමේට චීන නැවත් නැහැ රටවටි කැරකි කැරකි තිබුණා ආපහු නැව ගියා. හැබැයි මේ සමස්ත ඇනොම් කරපු පොර වලින් මෙට්‍රික් ටොන් 96000ක් මේ පොර වලින් 175ක වන්දියක් අපට ගෙවන්න සිද්ධ වුණා. ඒ අනුව තමයි ඔබතුමා කීප විදියට ඩොලර් 69 ලක්ෂයක් අපිට රුපියල් වලින් ගත්තොත් රුපියල් මිලියන 1383ක් අපට ගෙවන්න සිද්ධ වුණා. 83ක්. එහෙමනම් මේකේ මේ මේ මේවට කිසිම සමාවක් දෙන්න බෑ. මේට අදාළ නීත්‍යානුකූල කටයුතු මේනකොට සිද්ධ වෙමින් තියෙනවා සිද්ධ කරගෙන යනවා. ඒ අනුව එයාට උපරිම දඬුවම් මේක ඇතුලේ නීතිමය ක්‍රියාමාර්ග තුල ලැබෙවි. ඔබතුමාගේ ඊළඟ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට ගත්තොත් එහෙම ඔබතුමා මතු කළ ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම අපේ ගොවි ජනතාව පොර භාවිතා කිරීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයකට මේ පොර භාවිතා කරන්නේ. ඒ නිසා මේනකොට අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊට අදාළ සැලැස්මක් හදලා තියෙනවා. විශේෂයෙන්ම අපි ඉලක්ක කරලා තියෙනවා කන්න හතරක් ඇතුළත වීවගාවට අදාළව පස පරීක්ෂා කරලා ඒ පසේ තියෙන පෝෂක කොටස් සහ වගා කරන භෝගයට ගැලපෙන විදිහට පොටෑසියම් ෆොස්ෆරස් නයිට්‍රජන් මේ ප්‍රධාන මූලද්‍රව්‍ය ටික ලැබෙන විදිහට ප්‍රමිතිගත කරලා මේ පොර ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න අපි සැලසුම් කරගෙන යනවා. ඒ කටයුත්ත මේකට ආරම්භ කරලා තියෙනවා පස පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය. එතකොට ඒක ඇතුලේ අස්වැන්න වැඩි කරගන්න පුළුවන්, පොර සඳහා කරන වියදම වැඩි අඩු කරගන්න පුළුවන්, පස විනාශ වෙන එක අවම කරගන්න පුළුවන්. ඒ ක්‍රියාවලිය ඇතුලේ මේ වෙනකොටත් අපිට ඊට අදාළ විද්‍යාගාර 32ක් තියෙනවා. ඒ වගේ අඩුපාඩුකම් මේකට සම්පූර්ණ කරමින් තිබෙනවා. මානව සම්පත සහ භෞතික සම්පත් මේ ක්‍රියාවලියට දැන් අතගාලා තියෙනවා. ඒ අනුව ඉදිරි කාලය තුල පස පරීක්ෂා කරලා ඒ යායෙන් යායට වගා බිමින් බිමට ඒ පසේ තියෙන ගැලපෙන තත්ත්වයන් අනුව ඒ පොර නිර්දේශ කිරීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක ඇතුලේ කෘෂිකර්මාන්තේ වශයෙන් ගත්තොත් අපි පිම්මක් පැනීම සඳහා මේ වෙනකොට සැලසුම් සකස් කරපු එක ඇතුලේ ඔබතුමා කියපු කාරණේ ඇතුළත් කියන කාරණේ මේ වෙලාවේ මම මුළු රටටම ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.
ගරු අශෝක ගුණසේන මහතා, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්න අහනවා.
ගරු කථානායකතුමනි, ප්‍රශ්න අංක ආ රෝමිලක්කන් අංක 1 ඔව්, අංක 2 ඔව්, අංක 3 ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව Additional Assistant Settlement Officer John Steele විසින් වර්ෂ 1910 ජනවාරි 6 දින ඇතිව ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ වාර්තාව මගින් අංක BSPP 455 දරන පිඹුරට අදාළව හොම්බලුව ග්‍රාමයට අදාළව නිරවුල් කිරීම ප්‍රකාශයට පත් කර ඇත. එමගින් කීර්තිශ්‍රී රාජසිංහ රජු විසින් 18 වන සියවසේ ප්‍රදානය කරන ලද සන්නසට අනුව හොම්බලුව සම්පූර්ණ ග්‍රාමය හොම්බලුව විහාරයේ දේපලක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. රොමිලක් අංක 4 සන්නස ලියාපදිංචි කර තිබේද කියලා අහනවා. ලියාපදිංචි කර ඇත. ඒ 1866 අංක 6 දරන an ordinance to compel the registration of sannasa all deeds and other instruments of title යටතේ ලියාපදිංචි කර ඇත. රෝම අංක 5 1893 මැයි 2 යන දින කුරුණෑගල ඉඩම් රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචිය සිදු කර ඇත. භූමි ප්‍රමාණය සැටයාල 11 අමුණක්, ඒ කියන්නේ අක්කර 832ක් පමණ වේ. අංක 6 2013 12:30 දින අමාත්‍යතුමාගේ අනුමැතියෙන් 2014 ජනවාරි 17 දින ගැසට් පත්‍රය මගින් ගැසට් කර ඇත. රොමිලකන් අංක 7 එතනින් අහන්නේ 2017 වර්ෂයෙන් පසුව මේව අහිමි කිරීමට හේතු හොම්බලුව රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය උරුලෑවත්තේ ධම්මකිත්ති ස්වාමින් වහන්සේ විසින් විහාරස්ථානයේ ඉඩම්වල හිමිකම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අංක 79.13 ඇලිරක් ඉඩම් දරන නඩු තීන්දුවට අනුව හොම්බලුව ගමෙහි සංජීව බණ්ඩාර ආදාගල, ප්‍රියංගනී ආදාගල කෙහෙල්වල, අමිත බණ්ඩාර ආදාගල යන අය භුක්ති විඳින ඉඩම් කොටස් හොඹලුව රජමහා විහාරයට අයත් ඉඩම් ලෙස තීන්දුවක් ලබා දී ඇත. එමෙන්ම එම නඩුවෙහි තීන්දුව අභියෝගයට ලක් කරමින් එම නඩුවේ විත්තිකරුවන් විසින් කුරුණෑගල සිවිල් අභියාචනාධිකරණයේ අංක NWP ඇලයිරක් HCCA ඇලයිරක් KUR යටතේ 85-20-22F හා NWP ඉරක් HCCA ඇලයිරක් KUR ඉරක් 86-20-22F දරන නඩු කර පවරා ඇත. ගරු කතානායකතුමනි, දෙපැත්තෙන්ම නඩු කර පැවරිලා තිබෙන්නේ. එමෙන්ම හුඹලුව ගම්වාසීන් විසින් මෙම විහාරස්ථානයේ ඉඩම් හිමිකම් අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයේ CAW ඇලයිරක් 628 ඇලයිරක් 2024 දරන නඩු අංක යටතේ නඩුකරයක් පවත්වාගෙන යනු ලබයි. මෙම අධිකරණ ක්‍රියාමාර්ගයෙන් හා නඩු තීන්දු මත මේ වන විට හුඹලුව ග්‍රාමයේ ජනතාව අතර ඉඩම් හිමිකම් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇත. මේ මෙතන තමයි වැදගත්ම තොරතුර තිබෙන්නේ. රෝමිලකං අංක 8, ඒ සම්බන්ධයෙන් ගම්වැසියන් දැනුවත් නොකිරීමට හේතු තියෙනවද කියන එක ගම්වැසියන් අවස්ථා කිහිපයකදීම දැනුවත් කරලා තිබෙනවා. අංක 9, පිළිතුර නැත. අංක 10, ඉහත ගැටලුව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග. මේ සඳහා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්ගේ අංක MBRCA ඉරක් 1 ඉරක් 39 හා 2023-06-09 දින ඇති ලිපිය මගින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජාතික ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුව සැදුම්ලත් කමිටුවක් පත් කරලා තිබෙනවා. එම කමිටුව මගින් වර්තමානයේ මහනුවර අස්ගිරි විහාරස්ථානයේ තැන්පත් කර ඇති තඹ සන්නස නිරීක්ෂණය කර ඇති අතර දැනට ගැටලු සහගතව ඇති හුඹලුව විහාරස්ථානයට අදාළ සන්නස පිළිබඳ පුරාවිද්‍යා අගය තහවුරු කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වාර්තාවක් ලබා දීලා තිබෙනවා. අවසන් වශයෙන් මේ සම්බන්ධයෙන් දැනට ගරු අධිකරණවල පවතින අධිකරණ කටයුතු මගින් අයිතිය සනාථ කර ගැනීමෙන් පසු ඉදිරි කටයුතු කිරීම සුදුසු බවට සඳහන් කර ප්‍රාදේශීය ලේකම් අලව්ව වෙත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් 2023-10-17 දින ඇති ලිපියෙන් දැනුම් දීලා තිබෙනවා. ඊළඟ අවසන් ප්‍රශ්නය ඔව් අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්නය, ගරු අමාත්‍යතුමනි, මෙම ගම්වාසීන් මීට අවුරුදු 200කට පමණ පෙර සිට භාවිතා කරන ලද සින්නක්කර උපසහිත ඉඩම් මේ භූමිය තුළ තිබෙන බවත් මෑත කාලීනව අංක 95204 ලෙස සකස් කළ පිඹුර මගින් දක්වා ඇත්තේ මෙම ඉඩම කටුගම් පළහත්පත් වලට අයත් බවත්, නමුත් මෙම ඉඩම මුල් ගම් ප්ලෑන් එක තුළ අංක 455-1911 සඳහන් වන්නේ සත්‍ය ලෙස මෙම ඉඩම අයත් දඹදෙණි හත්පත්තුවට අයත් බව. එබැවින් ගරු අමාත්‍යතුමනි, මේ සම්බන්ධව ඔබතුමාගේ ඉතාම ඉක්මන් අවධානය යොමු කර මේ සම්බන්ධව ඉදිරියේදී කළ හැක්කේ කුමක්ද යන්න මෙම සභාවට ඉදිරිපත් කරන්නේ.
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා විමසන ප්‍රශ්නය සහ ඒ ප්‍රශ්නයට පදනම් වුණු පසුබිම් කතාව ඉතාම වැදගත් එකක්. මේක අලව්ව හුඹුලුවට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම රත්පුර දිස්ත්‍රික්කය ගත්තොත් මෙබඳුම ප්‍රශ්න රාශියක් දකින්නට ලැබෙනවා. එනිසා මේ මුළු ප්‍රශ්නයම ගරු මන්ත්‍රීතුමනි මා සලකන්නේ ගැඹුරු අධ්‍යයනයක් සහ ඉන්පසු අපේ රජය ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු අඩවියක් හැටියට. ඔබතුමා අහනවා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව. රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම කළ යුතු වගේම අධිකරණය සම්බන්ධ වෙලා තිබෙන නිසා ඒ අදාළ ගෞරවය සහිතවමයි මා පිළිතුරු සපයන්නේ. අක්කර 832ක ඉඩම් ප්‍රමාණය, ඒ වගේම තමයි දීර්ඝකාලීනව ජනතාව භුක්ති විඳිනවා, ස්ථිර ගොඩනැගිලි තිබෙනවා, භවභෝගවලක් තිබෙනවා, බදු ගෙවලක් තිබෙනවා, මේ සියල්ල සත්‍යයි. ඒ වගේම තමයි මෙන්න මේ කාරණා හයක් නිසා මේ ප්‍රශ්නය ඉතාම උග්‍ර වෙලා තිබෙනවා, විසඳන්න තිබෙන තත්ත්වය. රජය මගින් ජන්ම භූමි ඔප්පු ලබා දීලා තිබෙනවා, නිවාස සංවර්ධන අධිකාරිය මගින් සහන මිලට නිවාස තනලා විකුණලා, ඒ වගේම ඉඩම් වෙන්දේසිකරුවන් විසින් ඉඩම් වෙන්දේසි කරලා, ප්‍රසිද්ධ වෙන්දේසි මගින් ඉඩම් හා නිවාස විකුණලා, දීර්ඝකාලීන භුක්ති විඳින ඉඩම් තියෙනවා ඔබ කිව්වා වගේ, ඒ වගේම විහාරස්ථානයක් ඉදිකර ඇති ඉඩම්ද තියෙනවා. ඒ නිසා ඉතාම සංකීර්ණ තත්ත්වයක් ජනිත වෙලා තිබෙන්නේ. දැන් අතීත සමාජ තත්ත්වය අනුව තමයි මේ රාජසිංහ රජදරුවන් රජතුමාගේ කාලයේ සන්නසක්. නමුත් අපි ඉන්නේ තාම නූතන ජීවිතයක. ඔබතුමාට කියන්නට ඕනේ මේ ගම්වැසියන් පැමිණ මා මුණ ගැසුණා, මන්ත්‍රීවරු මුණ ගැසුණා. ඒ ප්‍රශ්න සත්‍යයක්, ඔවුන් විඳින පීඩාව සත්‍යයක්. නමුත් විහාරය සතුව තිබෙන මේ පැරණි සන්නස් ඒවටත් ප්‍රමාණවත් සාධක පෙනෙන්නට තියෙනවා. ඒ නිසා අප අමාත්‍යංශය හැටියටත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හැටියටත් මේ දෙපැත්ත දැනුම්වත් කරලා ඉතාම සාධාරණ තැනකට යන්නට වෙනවා. ඒ වගේම දෙපාර්ශ්වයෙන් පැවරුණු නඩු කටයුතු අවසන් වෙනතුරු ඉන්නට වෙනවා. එතන තමයි තිබෙන්නේ මේ නඩු කටයුතු ඉතා ඉක්මනින් විසඳගන්න මඟ පෙන්වීම සහ මැදිහත් වීම තමයි කරන්න තියෙන හොඳම දේ.
මගේ දෙවන අතුරු ප්‍රශ්නය, මෙම ගැටලුව නිසා ගම්වාසීන් 6000ක් ඒගොල්ලන්ගේ දරුවෝ පාසලකට ඇතුළත් කරගන්න බැරි ප්‍රශ්නේ, ඊළඟට සුළු පරිමාණ ව්‍යාපාර ලියාපදිංචි කරගන්න බෑ, බැංකු ණයක් ගන්න බෑ, ගෙයක් හදාගන්න ගියහම ප්ලෑන් අනුමත කරගන්න බෑ. ඉතින් මේක කාලයක් තිස්සේ මේගොල්ලෝ භුක්ති විඳපු තත්ත්වයක්. හැබැයි දැන් වසර 10ක පමණ ඉඳලා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා ඔවුන් පරම්පරා ගානක් තිස්සේ භුක්ති විඳි අයිතිවාසිකම් අහිමි වෙලා තියෙන්නේ 2024. 7 මාසේ 23 වෙනිදා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් විසින් අලව ප්‍රාදේශීය ලේකම් වෙත යවන ලද ලිපියක් මගින්. එතකොට ඒකත් එක්ක ඇත්තටම මට හිතෙන්නේ දැන් බෞද්ධ කටයුතු අමාත්‍යංශකින් වෙන්න ඕන ජනතාවගේ මේ පැත්ත ගැන හිතලා කටයුතු කරන්න ඕන එක. දැන් මේ තිබිච්ච දේවල් අහිමි කිරීම නිසා ඔබතුමාගේ පැත්තෙන් කඩිනමින් කළ හැකි යමක් තිබේද ඒ පිළිබඳව දන්වන්න.
ඔව්, ගරු කථානායකතුමනි, එතුමා ඉදිරිපත් කරනේ තත්ත්වය ඉතාම සත්‍යක්. මෙබැනි ඉඩම් මෙතන ඉඩම් අක්කර 832ක්. දැන් රත්තුපුර කොළඹගෙආර සංකපාල විහාරය ගත්තත්, නැදුම් විහාරයට අයිති දුම්බරමානාඩි ඉඩම් ගත්තත් අක්කර 7-8000 ගාණක් විශාල ඉඩම්. අඩුම තරමින් දැන් ජීවත් වෙන අයට වැසිකිළියක් ඉදිකරගන්න හෝ පහසු නැහැ. අවශ්‍යතාව මත එබඳු උත්සාහයක් ගත්තොත් ඒකට හරස් වෙන්නේ ඉස්සරහට එන්නේ අවුරුදු දහස් ගණනක් පැරණි සන්නසක්. එහෙනම් අප වටහා ගත යුතු කාරණය තමයි ඉතාම පැහැදිලිව මේ තත්ත්වය සොයලා බලලා විහාර දේවාලගම් පනත, ඒ වගේම පුරාවිද්‍යා පනත වගේ දේවල් වලට සාධාරණ සංශෝධන එකතු කරලා තමයි ගරු මන්ත්‍රීතුමනි මේක විසඳන්න තිබෙන්නේ. මගේ පැත්තෙන් මම ඔබතුමාට නැවතත් යෝජනා කරන්නේ මේ දෙපාර්ශවය අතර ඉතාම පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නට ඕන. එහෙම වුණොත් විතරයි අපට මෙතන ඇතිවෙන විරසකය පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. දෙවනුව අධිකරණයේ පිහිට අපි නිවැරදිව පතන්නට ඕන, නඩු කටයුතු ඉක්මන් කරගන්නට ඕන. මොකද එහෙම නැත්නම් ඒ දරුවන්ගේ අධ්‍යාපනය, එයාලගේ ජීවිතය මුහුණ දීලා තියෙන පීඩාව ඉතාම සත්‍යක්. ඒ නිසා මගේ පැත්තෙන් මැදිහත් වෙනවා මේ කාරණයට. ඇත්තරම හුම්බුලුව ග්‍රාමය ගැන විතරක් නෙවෙයි, මේ හා සමානව තිබෙන සියලුම දේවල් එකට සලකලා බලලා ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න ඉතා ඉක්මනින් රජයේ අවධානය යොමු කරනවා.
ගරු චානක මාදුගඩ මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, එතුමා අහන පළවෙනි ප්‍රශ්නයට උත්තරය, දැනටමත් අපි මේ පෞල් සෞඛ්‍ය සේවිකාවන්ගේ මූලික වැටුපැඩීමක් කරලා තිබෙනවා, යනුව සංයුක්ත දීමනා වැඩි වෙනවා, නමුත් ඉදිරියේදී තවත් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ආ දෙක, එතුමාගේ ප්‍රශ්න තියෙන්නේ සඳහා වැඩපිළිලක් තිබේද කියන එක. ඔව්, රජයේ සේවකයන්ගේ ඒ වැටුප් වැඩි කිරීමේදී එක අදාළ කරගන්නවා. තුන්වෙනි එක, ඒ සඳහා දැන්ට ගෙන ඇති පියවර කවරේද? මේක ඔය පහුගිය වැටුප් වැඩිවීමත් එක්ක වැඩි කරබෝ මම කියන්න කැමතියි. ඊළඟ කොටස, මේ සම්බන්ධයෙන් හඳුනාගත ඇති සීමාවන් කවරේද? එක අදාළ නොවේ, ආ කොටස අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, මේ වන විට පෞල් සෞඛ්‍ය සේවා නිලධාරී මහත්මීන් ඔවුන්ගේ කාර්යාල දීමනාව පිළිබඳව ලොකු ගැටලුවක් පවතිනවා. රුපියල් 250ක මුදලක් තමයි ඔවුන්ට කාර්යාල දීමනාව වශයෙන් තිබෙන්නේ. මම විශ්වාස කරන අර්ධ නාගරික ඒ වගේම ග්‍රාමීයව කාර්යාල පවත්වාගෙන යන පෞල් සෞඛ්‍ය සේවා නිලධාරී මහත්මීන් මේ තුලින් දැඩි දුෂ්කරතාවයකට පත් වෙලා තිබෙනවා. එසමම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මම ඔබතුමාගෙන් ඒ පිළිබඳව විමසන්න කැමතියි. ඔවුන්ගේ කාර්යාල දීමනාව මේ මොහොතේ අපිට කතා කරන්නවත් පුළුවන් මට්ටමක නෙමෙයි තිබෙන්නේ. ඒක යම් සංශෝධනයක් කරන රජ එකඟද? ඒ වගේම ගම තුල ග්‍රාමීයව පවත්වාගෙන යනවා නිල සෙවනවල්, නිල පියසවල්. ඉදිරියේ ප්‍රතිපත්තිමය තීන්දුවක් මත කාර්යාලයක් ඒ නිලසෙවන මත හෝ ඔවුන්ට ඉදිරියේදී ලබා දෙන්න යම් එකඟතාවයක් සඳහා යම් මැදිහත් වීමක් සිදු කරනවාද කියන කාරණය මම ගරු ඇමතුමාගෙන් විමසන්න කැමතියි.
ගරු කතානායකතුමනි, යුනිවර්සල් හෙල්ත් කවරේජ් එකේ අපි දැන් ඉන්නේ 67 වෙනි තැන. එතනට එමේදී මේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් විසින් ගම් මට්ටමින් කරන ලද කාර්යභාරය විශාල වශයෙන් හේතු වුණා අපිට මේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා විධිමත් කරන විශේෂ මාතෘවා ලදරු සෞඛ්‍ය පවත්වාගෙන යාමේදී. ඔවුන් ලබා දෙන කාර්යාල දීමනාවල ප්‍රවාහන දීමනාවල ගැටලු තිබෙනවා. දැන් අපි ඒ පිළිබඳ සාකච්ඡා කරගෙන යනවා. මම ඔබතුමාට කියන කැමති අපි කාර්යාල දීමනාව වැඩි කරන්නට අමතරව මේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සඳහා අපිට ලබන වසරේ මුල් මාස 3 තුලදී එයට අවශ්‍ය කරන බයික් එකක් යතුරු ගදියක් ලබා දෙන්නත් පුළුවන්කම ලැබේවි. ඒකත් එක්ක මේ ඉතුරු සියලු දීමනා පිළිබඳවත් අපි සලකා බලමින් ඉන්නවා.
ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය විපක්ෂ නායකතුමා විමසනවා.
මාතෘතුමා හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා ළමා සහ මාතෘ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ක්ෂේත්‍රය තුළ ඉඳගෙන වඩාත් සාධනීය සේවාවක් කරන කොට්ටාසයක් තමයි පබ්ලික් හෙල්ත් මිඩ්වයිස්. විශේෂයෙන්ම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති මේ ප්‍රශ්නය තුළ පිට කොට්ටාසවල රාජකාරී කරන බොහෝ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරී මහත්මින්ලා ඉන්නවා. ඒ මොකද හැම කොට්ටාසයකටම PHM ලා නැහැ. ඒතර මේ අය වැඩ ආවරණය කරනකොට වරු 6කට පමණයි ගෙවන්නේ. වරු 10ක් වැඩ කරත්, 20ක් වැඩ කරත්, 25ක් වැඩ කරත් අර 6 සීමාවේ තමයි තියෙන්නේ. ඒක පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න. ඒ වගේම ගමන් දීමනාව ගෙවන්නේ කිලෝමීටරයට රුපියල් 2යි. මම හිතන්නේ ඒක ප්‍රමාණවත් නැහැ කියන එක බොහොම පැහැදිලි. ඒ වගේම සංයුක්ත දීමනාවල ප්‍රශ්න මීට ඉදිරිපත් වුණා. කායාල දීමනා හැටියට ගමේ ගෙවන්නේ 250යි, නාගරික බල ප්‍රදේශවල රුපියල් 450යි. ඒක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ කියන එක ඔබතුමා පිළිගන්නවා. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමති විශේෂයෙන්ම අර හිස්වුණු පෞල් සෞඛ්‍ය සේවා කොට්ටාසවලට, ඒ කියන්නේ දැන් හුඟක් අය වැඩ ආවරණය කරනවානේ, මොකද අංග සම්පූර්ණ ප්‍රමාණයම නැහැ. ඒ පත්කිරීම් ටික ඉතාමත් ඉක්මනින් කරන්න, කවද දේදී ඔය කරන විභාග ක්‍රමය තුළ ක්‍රියාත්මක වෙන්න කියන එකත්, ඒ වගේම විශේෂයෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන නොමැති පෞල් සෞඛ්‍ය සේවා කොට්ටාසවලට ඒ පෞල් සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකර දීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් මම කරුණු ගණනාවක් ඉදිරිපත් කරා මේ ළමා සහ මාතෘ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ. මොකද ඒක ඉතාමත්ම වැදගත් නිසා කවදද මේ අඩුපාඩුකම් ටික ඒවට විසඳුම් ලබා දෙන්නට ඔබතුමාලා කටයුතු කරන්න කියන එක මම මේ අවස්ථාවේ දැනගන්න කැමතියි. අවසාන වශයෙන් තව එකක් කියන්න ඕන සමාවෙන්න. දැන් අපේ රටේ තියෙනවා ග්‍රාම නිලධාරි වසන් 14,021. හැබැයි පෞල් සෞඛ්‍ය කොට්ටාසවලට සමහර වෙලාවට වසම් ගණනාවක් අයිති වෙනවා. එතකොට එදා තිබ්බ පෞල් නිර්ණායකයයි අද තිබුණු පෞල් නිර්ණායකයයි, ඒ කියන්නේ එක නිලධාරිනියක් ආවරණය කරන ජනගහනය බැලුවහම ඇත්ත වශයෙන්ම ඉතාමත්ම අපහසුයි. ඉතින් මම ඇත්තටම යෝජනා කරනවා ඒ පෞල් සෞඛ්‍ය සේවා කොට්ටාසය කියන එකත් කුඩා කිරීම ඉතාමත්ම වැදගත්. ඒ සඳහා ඔබතුමාගේ අවධානය යොමු කරන්නයි කියලා මම ඉල්ලීමක් කළා.
ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා ඇති දැන් අපේ රටේ උපත් ප්‍රමාණය අඩුවෙමින් යන්නේ. ඒ නිසා මේ හැම ග්‍රාම නිලධාරී වසමටම පෞල් සෞඛ්‍ය සේවිකාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි ඒක විද්‍යානුකූලව ගණනය කරගෙන යනවා. ඒ වගේම දැන් අපි ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීමේ වැඩපිළි යටතේත් මේ පෞල් සෞඛ්‍ය සේවකයන් විසින් සේවාව ලබා දෙන මාතෘහා සෞඛ්‍ය මාතෘහා ලදරු සායන ගරාවැටීමට ලක්වති සායන විශාල ප්‍රමාණයක් අලුත් වැඩියක් යනවා, නවීකරණය කරන සහ සමර්ථයන් අලුතෙන් ඉදි කරනවා. ඒ වගේම 2015-20 කාලේ අතර රුපියල් 250 දීමනාව රුපියල් 2000ක්වත් කළා තිබ්බනම් අපිට එතනින් එහාට යන්න පුළුවන්කම තිබුණා. ඉතින් කාලයක් තිස්සේ එහෙම දීමනා වැඩි කළා තිබුණෙත් නැහැ. කොහොමත් අපි මේ මාතෘහා ලදරු සෞඛ්‍යට අදාළ මේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ මේ අවශ්‍යතාවයන් මම කලින් කිව්වාගේම ඔවුන්ගේ සංයුක්ත දීමනා, ප්‍රවාහන දීමනා, ඒ වගේ මේ බයික් එක කාර්යාලයේ ඇතුළු මේ සියලු දේවල් පාසුකම් සලසලා අලුත් ව්‍යාපෘතියක් යටතේ මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අතරම මේකේ වෙලා තිබෙන වැඩේ තමයි පහුගිය කාලෙදී අපි ණය ලබාගෙනත් සමහර ලෝක බැංකුවෙන් උනත් ලබාගත් ව්‍යාපෘති වලින් මේ ශේෂ්ත්‍රයේ වැඩිපුර ආවරණය වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපි ඒ ගැන සල්කිනව තෙමු කරන මම මේ දැන් දවස් කීපයකට කලනොත් මේ සම්බන්ධයෙන් අපේ ෆැමිලි හෙල්ත් බියුරෝ එකත් විශේෂ විශාල සාකච්ඡාවක් කරලා මේකට මැදිහත් වීමක් කරමින් ඉන්නේ ගරු කතානායකතුමනි.